පත් කරගන්න අවශ්‍ය දේවල් තමයි අපි මේ වෙනකන් කරපු භාවනා. නීවරණයට පත් කළාටම ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම දකින්න සුදුසු මනසක් සකස් වෙනවා. දැන් නුවණින් හොයන්න ඕන මොකද්ද ධර්ම? බුදු කෙනෙක් දේශනා කරන්නේ පෙර නොඇසු ඉරු ධර්ම බුද්ධය අනනුසුතේසු ධම්මේසු කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක කලින් දන්න එකක් නෙවෙයි. අපි කොච්චර හිතුවත් මන් දන්නවා කියලා බුදු කෙනෙක් දේශනා කරන්නේ ඔයගොල්ලෝ දන්න ටික නම් නෙවෙයි. එහෙම වුණාම බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කීත කලින් මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මයේ මාරේ කිසියම්ම කෙනෙක් නොයසුරු විරු දහම්. ඒ තරම් හැංගිලා තියෙන දකින්න අමාරු ධර්මය නේද? අපි ලේසියට ඒ ධර්මයේ චතුරාර්ය සත්‍ය කියලා ඉතින් වචන ටික කියනවා. ඒක හරි දකින්න අමාරු දෙයක්. මොකද්ද චතුරාර්ය සත්‍ය? යාති හතරයි තියෙන්නේ. හැබැයි තේරුම් ගන්න හරීමම ඒ තේරුම් ගැනීමමයි මාර්ගඵල වෙන්නේ නේද? අවබෝධය දැකීම නේද? මනාල චතුරාර්ය සත්‍ය දුක දුක සමුදය දුක නිරෝධය නිරෝධ කරන මාර්ගය නේද? දුකයි සමුදය කියන්නේ මොකක්ද? හටගත්තේ කොහොමද? දුක්ඛ සමුදය කියන්නේ හටගන්නේ ඇයි? හටගන්නේ කොහොමද? නේද? හටගත්තු දෙයට තමයි දුක කියන්නේ. හටගත්තේ කොහොමද කියන එක සමුදය. නේද? නිරෝධය දැන් සමුදයක් හින්දා හටගත්තනම් සමුදේ යෙදුන් නැත්තම් හටගන්න බෑ. නොහටගන්න ගතිය. නොහටගත්තොත් නිරෝධය. හටගත්තු දේ නැති වුණා කියන්නේ නිරෝධ නෙවෙයි. හටගත්තු දේ නැති වුණා කියන්නේ නිරෝධය නෙවෙයි. ඒ ඇති වුණා නැති වුණා. හටගත්තු දේ නැති වුණා කියන්නේ ඇති වෙලා නැති වුණා නේද? අපිට ඇති වෙන නැති වෙන ඒවා ගොඩක් තියෙනවා මේ ලෝකේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇහෙන ශබ්දයක් ගන්න බලන්න. ඇහෙන ශබ්ද එකක්වත් ඉතුරු වෙනවා. හටගත්ත නැති වුණා නේද? ඒක තමයි. තව ටිකක් අහගෙන ඉන්නකොට එතකොට දැන් ශබ්දය කියන එක හට ගන්නව නැති වෙනව නේද? එතකොට ඒක තමයි කියන්න හදන්නේ. දැන් හටගෙන නැති වුණා කියන එකයි නිරෝධය කියන එකයි දෙකම. එතකොට අපි ඉස්සෙල්ලා හට ගන්න ඇති වෙලා නැති වුණා කියන එක තේරුම් ගන්න ඕන මොකක්ද? ඇති වෙලා නැති වුණා කියන්නේ ඊට කලින් ඒක තිබුණේ නැහැ. ඒ හින්දා නැති වුණේ. උපදුනේ. හටගත්තේ. කලින් තිබුණා නම් හටගත්තා කියන්න බෑනේ. නේද? එතකොට පෙර නොතිබීම හටගන්නවා. දැන් සත්‍යයක් කියන එක දිගට කලින් තිබුණේ නැහැ. නේද? ඒක පෙර නොතිබීම හටගන්නවා. උපදිනවා නේද? උපදුන ගමන්ම එකට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒක ඉතුරු වෙන්නේ නැහැ නේද? ඒක මේ ඇති වෙන නැති වෙන කතාව ලෝකෙට ආйти ධර්මතාවය. ඇති වෙනවා නැති වෙනවා. ඒත් ඒ ඇති වෙනවා කියනකොට අපි දන්නවා ඒක කලින් තිබිලා නැහැ. ඒක නැති වුණා කියන්නේ උපදුනා කියන්නේ හටගත්තා කියන්නේ. ගුණ නම් හටගන්න කතාවක් නැහැ නේද? එතකොට පෙර නොතිබීම හටගන්න. දැන් නැති වුණා කියන ඉතුරුවක් නැහැ. නේද? ඒක නැති වුණා. ඒක ඇති වුණා නැති වුණා. දැන් ඕක මේ ලෝකේ තියෙන සද්ද කොටෝම පොදු දෙයක් නේද? ඇති වෙනව නැති වෙනව. දැන් මම මේ කතා කරන එක වුණත් ඇති වෙනව නැති වෙනව. සද්ද ඇහුණා නැති වුණා. දැන් අපිට ඔය ෆෑන් එකේ සද්ද ඇහෙනව නේද? ඒකේ වෙලාවේ ඇහෙන සද්ද එහෙමම නැති වෙනවා. දැන් ඕක දැක්කට චතුරාර්ය සත්‍ය දැක්කා. ඇති වෙලා නැති වෙන බව නම් දන්නවනේ. එතන කොහොම චතුරාර්ය සත්‍ය තියෙනවා? දුක තියෙනවද? සමුදය තියෙනවද? නිරෝධය තියෙනවද? මාර්ගය තියෙනවද? කියලා හොයන්න. එහෙම නැතුව අපි නිකන් ඇති වෙනා නැති වෙනා නිතිය නිතිය කී කියා ඉඳලා හරියන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? පටිච්ච සමුප්පාදේ දකින්නවද? නේ? එහෙම නැවුණත් මගඵල ලැබෙන්නේ නැහැ. කොච්චර ඇති වෙනා නැති වෙනා දැක්කද? නේද? එතකොට දැන් මේ පටිච්ච සමුප්පාද කියන්නේ ඒක තේරුම් කරනවා මෙය ඇති කලෙහි මෙය වේ. ඒ කියන්නේ සමුදය තියෙනකොට ඵලය තියෙනවා. හේතු තියෙනකොට ඵලය තියෙනවා. මෙය ඇති කලෙහි මෙය වේ. හරි. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතුපැත්ත සමුදයට. සමුදේ තියෙනකොට ඉදන් කියන්නේ ඵලය. ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදන් හෝ. ඉමස්මින් අසති ඉදන් නහෝ. ඒ කියන්නේ සමුදේ නැත්තම් ඵලයක් නැහැ. ඵලයක් හටගෙන නැහැ. ඉපදිලා නැහැ. සමුදේ ඉදිලා නැත්තම් හටගන්න විදිහක් නැහැ. නේද? හටගන්නේ නැහැ කියන්නේ නැති වුණා කියන්නේ දෙකක්. තේරුණා? හටගත්තේ නැහැ කියන එකයි තියෙන දෙයක් නැති වුණා කියන එකයි කරුණු දෙකක් නේද? තියෙන දෙයක් නැති වුණා කිව්වොත් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. ආයේ නැතුනේ මොකද දන්නේ? ඔබ කොහෙද? කොහේ හරි ගියාද දන්නේ? හොයාගන්න පුළුවන්ද දන්නේ? කියලා කතා කරන්නේ. හටගත්තේ නැත්තම් එහෙම කතා කරන්න පුළුවන්ද? බෑ. ඉපදිලාම නැහැ. හටගෙනම නැහැ. හටගෙනම නැති ස්වභාවය තමයි නිරෝධය. ඉපදිලා නැහැ. ඇයි ඉපදිලා නැත්තේ? සමුදය ඉපදිලා නැහැ. හේතුය ඉපදිලා නැත්තම් හටගන්නේ. දැන් ගින්දරක් හටගන්නේ ගිනි කුරක් ගිනි පෙට්ටිය ගැලුනහම ගින්දර හටගන්නවා. එතකොට හේතු වේදනා ගිනි කුර ගිනි පෙට්ටිය වදිනවා. දැන් ගිනි කුර ගිනි පෙට්ටිය වැදුන් නැත්නම් ගින්දර ඉපදිලා නැහැ. තියෙන ගින්දර නැති වෙලාද දැන් ඉපදිලා නැහැ. ඉපදිලා නේද? ඉපදිලා නැති කතියට කියන නිරෝධය. තියෙන දෙයක් නැති වුණ කතාව වෙන කතාවක්. ඒක ලෝකෙටයි තියෙන්නේ. හටගත්තු දෙයක් නැති වුණා. ඒක නිරෝධය නෙවෙයි. නිරෝධය කියන්නේ සමුදය යෙදිලා නැහැ. ඉනස්මෙන් අසති. හේතු යෙදිලා නැහැ. හේතු යෙදිලා නැත්නම් ඵලය නැති වෙලාද ඉපදිලා නැහැ. පදිනා පදින්න හේතු යෙදිලා හරි. දැන් දුක තියනවා නම් සමුදය යෙදිලාද නැද්ද? දුක තියෙනවනම් මේ මොහොතේ දුක තියෙනවනම් සමුදේ එදිලාද නැද්ද? එදිලා දුක හටගන්න හේතුව එදිලා. මේ දුක තියෙන්නේ නේද? දුක ඉපදිලා නැත්නම් සමුදේ එදිලාද නැද්ද? එදිලා නැහැ. කොට දුක ඇති වෙලා නැති වෙලා ඇති වුණ මොහොතේ සමුදේ යෙදුණද නැද්ද? යෙදුණා. නැත්තේ සමුදේ යෙදিলা නැති හින්දා. දැන් පහන් දැල්ලක් පත්තු වෙන්නේ සමුදයක් යෙදෙනවා. හේතු යෙදෙනවා. අපි ගන්න හේතු ටික ගත්තොත් මොනවද? දැල්ලක් පත්තු වෙන. තෙල් තියෙන්න ඕන. තිරේ තියෙන්න ඕන. උෂ්ණත්වයක් තියෙන්න ඕන. තව ඕන ඔක්සිජන් වගේ ඒවා තියෙන්න ඕන. නේද? දැන් ඒ සමුදය යෙදුන් නැත්තම් දැල්ල තියෙනවා නැහැ. හට ගන්න හේතු නැහැ. සමුදේ යෙදුනේ නැත්නම් ඵලය නැති වෙනවද? උපදී නැහැ. උපදී. උපදී නැහැ කියන එකට තමයි නිරෝධය කියන්නේ. හරි. ඒ වුණාට අපි සම්මතේ කතා කරන්නේ ඕක නෙවේ. දැන් දැල්ලක් පත්තු වෙවි කියලා වුණ නිවෙනවා. පහන නිවුණා කියලා කියන්නේ අපි කියන්නේ පහන නෙවුනා කියන්නේ තියෙන දේ නැති වුණා කියන එක. ඒක ලෝකෙටයි තියෙන කතාව. ඔතන ඇත්ත සිද්ධිය මොකක්ද? පහන දැල්වෙන්න හේතු තියනවා නම් දැල්වෙනවා. හේතු නැත්නම් දැල්වෙන්නේ නෑ. දැන් නිවුනා කියන එක සම්මතයෙන් කිව්වට එතන වෙලා තියෙන්නේ දැන් ඇවිලෙන්න පත්තු වෙන්න හේතු නැහැ. තෙල් නැහැ කියලා හිතන්න. එතකොට පත්තු වෙන්න හේතු නැහැ. එහෙනම් දැල්ල උපදීන්නේ නේද? හේතු නොයෙදෙනකොට හටගන්නේ. කලින් තිබුණ එකක කතාව නෙවෙයි මේ කියන්නේ. මේ මොහොතේ උපදීන්න හේතු නැත්තම් උපදී. හේතු තිබුණොත් උපදී. ඇහෙලි. ඉමස්මින් සති ඉදං හොති. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බැහැ. තිබුණ එකක් නැති වුණ කතාවක් නෙමෙයි. තියෙනවා නම් හේතු වේදිකා. තියෙනවා නම් හේතු වේදිකා. සමුදය නිසාමයි ඵලය. ඇයි මේ ලෝකේ එකක්වත් හේතුන්ගෙන් තොරව හටගන්නේ නැහැ? අපි දන්න ලෝකේ ඕනම දෙයකට හේතුවක් තියෙනවා. අපිට හේතුව පේනවද නැද්ද කියන එක වෙනම කතාවක් නේද? මේ ලෝකේ තියෙන මොනවම හරි ගැන දන්නවනම් හේතුවක් මතයි ඒක උපදී. හේතු හේතු කිව්වහම එකක් නෙමෙයි. මේ ප්‍රත්‍ය වෙන ධර්ම ගොඩක් තියෙන්න පුළුවන්. ආධාර වෙනවා නේද? එතකොට හේතු ප්‍රත්‍ය නිසායි හටගන්නේ. කියන්නේ ඒ ධර්මයි. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න එකක් කිසිම දෙයක් නෑ. මේ ලෝකෙට ආйти මොනවාම හරි තියනවා නම් හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. අපිට සමහර විට හේතු ප්‍රත්‍ය තේයි. ඇයි? අපි හොයලා නැති නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් දෙනවා. මොනවා හරි තියනවා නම් හේතු ටික අඳුර ගන්න. සමුදය ධර්මානුපස්සීවෙන්. සමුදය ධර්මානුපස්සීවෙන්. සමුදය කියන්නේ හටගන්නේ කොහොමද? එතකොට මේ නිවන පිණිස තියෙන එකම වැඩපිළිවෙල දෙවෙනි කතාවනේ සමුදය ධම්මානුපස්සී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියලා. කොහෙද එහෙම දේශනා කරන්නේ? සතර සතිපට්ඨාන. චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන කියන්නේ මොනවද? ආනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒකට අපි කායනුපස්සනාව ගත්තොත් කය ගැන බලන්න. වේදනානුපස්සනාව ගත්තොත් වේදනාව ගැන බලන්න. චිත්තානුපස්සනාව ගත්තොත් සිත ගැන බලන්න. ධම්මානුපස්සනාව ගත්තොත් ධම්ම ගැන බලන්න. නේද? ඔය හතරෙන් ඕන එකක් එතකොට ධම්මානුපස්සී, නැත්නම් කායනුපස්සී, වේදනානුපස්සී, චිත්තානුපස්සී වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කායේ කායනුපස්සී කයක් තියෙනවා නම් ඒකේ කායනුපස්සනාව කරන්නේ මොකද්ද? කායනුපස්සනාව කරනවා කියන්නේ කරන හැටි පැහැදිලි කරනවා. සමුදය ධම්මානුපස්සී වා කායසින් විහෙරති. තිබුණ කයේ සමුදය ධර්මයේ දකිනින් ඉන්න සමුදය ධම්මානුපස්සී වා කායසින් විහෙරති. එහෙමද කියන්නේ? එහෙනම් කරන්න කියන්නේ මොකද්ද? සමුදය ධර්මය දකින්න. මොකද්ද සමුදය ධර්මය කියන්නේ? ඒකේ තේරුම හටගත්තේ කොහොමද? හටගත්ත ධර්මතාවය දකින්න. හටගත්තේ කොහොමද කියලා දකින්න. නේද? සතර සතිපට්ඨානෙම පෙන්නන්නේ සමුදය ධම්මානුපස්සීවා කියන තැන. සතිපට්ඨානේ ආරම්භ වෙන්නේ සතිපට්ඨාන භාවනාව කියන එක. සතිපට්ඨාන භාවනාව වඩන්න පටන් ගන්න කියන්නේ සමුදය ධම්මානුපස්සීව. කායපස්සනාවේදී නම් කාය කායස්මි කියන. හරි. සමුදය ධම්මයේ දකින්න කියන්නේ කායේ කායනුපස්සී විහෙරති. කායේහි කායේහි කායනුපස්සී වෙන. කායනුපස්සී වෙනවා කියන්නේ ඒ කය හටගත්තේ කොහොමද කියලා දකිනේ. සමුදය ධර්මානුපස්සී වා කායසින් විහෙරති. නේද? ඒක නේද කියන්නේ? කායේ කායනුපස්සී විහෙරති. කායක් තියෙනවා නම් කායනුපස්සීව ඉන්න. කොහොමද ඉන්නේ? සමුදය ධම්මානුපස්සී වා කායස්මි විහෙරති. එකනේ එක හටගත්තේ කොහොමද කියලා දකිමින් ඉන්න. සමුදය ධම්මානුපස්සී වා කායස්මි විහෙරති. ඕක නේද බුද්ධ උපදේශය? දැන් තමන් කරන එක ඒක වෙනම කතාවක්. කරන එක මේකට දාන්න යන්න එපා. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා සතර සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. කයන අම්බික්ක වේ මංගෝ සත්තානං සිද්ධිය යදි සංජත්තාරෝ සත්තානං. නේද? ඊට බුදුරජාණන් වහන්සේ එකම මාර්ගය කිව්වේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපිට ඕන සතිපට්ඨානේ වැඩලා හරියන්නේ නැහැ. සත්‍යයන් වාසේ කොමාර්ගය කියලා වරපටාණය දේශනා කළා නම් ඒ කියපු විදිය අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා. ତେන සත්‍යපට්ඨානේ පැහැදිලිව තියනවා කොහොමද සත්‍යපට්ඨානේ වඩන්නේ? සමුදය ධම්මානුපස්සී වා කායස්මි විහෙරති. එතනින් නේද පටන් ගන්න තියෙන්නේ. හටගත්තේ කොහොමද කියන ධර්මතාවයේ දකිනින් ඉන්න. මොකක් හටගත්තු හැටිද? කය කායනපස්සනාය. අපිට කයක් තියෙනවා නේද? ওই කය හටගත්තේ කොහොමද කියලා දකිමින් ඉන්න. ඒත් කය තියෙන එකත් බෙදෙනවා දෙකකට. අජ්ජත්ත කයයි බහිද්ද කයයි. ඉති අජත්තං ආකායේ කානුපස්සී ප්‍රති බහිද්දවා කායේ කානුපස්සී රාජ්‍යත් උනත් බහිද්ද උනත් කරන්න කියන්නේ සමුදය ධම්මානුපස්සී නේද එන අජත්තද බහිද්දද කියලා රණ්ඩු වෙ විවාද කර කර ඉන්න එක නෙමෙයි කරන්නේ අජත්ත උනත් බහිද්ද උනත් කරන්න තියෙන එක වැඩයි සමුදය බලන්න අජත්ත වේවා බහිද්ද වේවා රූපයක් තියෙනවා නම් කයක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕන සමුදය ධම්මානුපස්සීව කායස්මී යෝක හටගත්තේ කොහොමද කියලා බලන්න වෙනවා ඒක අජත්ත උනා බහිද්ද උනා කරන්න තියෙන්නේ සමුදය නේද අජත්ත කියලා අපි කොටසක් වෙන් කරගත්තොත් ඒකෙත් සමුදේ බලන්න. බහිද්ද කියලා යම් කිසි දෙයක් වෙන් කරගත්තොත් ඒකෙත් සමුදේ බලන්න. ඒක තමන්ට ඕන විදිහකට ගන්න. රජ්‍යත්ත බහිද්ද වචන දෙක එනවා අජත්ත ආයතන බහිද්ද ආයතන කියලා අහලා තියෙනවා නේද? අජත්ත ආයතන කියන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මනස බහිද්ද ආයතන කියන්නේ රූප කියන්නේ ඇහැට අරමුණු වෙන්නේ රූප කනට අරමුණු වෙන්නේ ශබ්ද නාසයට අරමුණු වෙන්නේ ගන්ධ දිවට අරමුණු වෙන්නේ රස කයට අරමුණු වෙන්නේ ස්පර්ශ මනසට අරමුණු වෙන්නේ ධම්ම එතකොට ඔය ටික දෙපැත්තට බෙදලා අරමුණු වෙන ටිකට කියනවා බහිද්ද කියලා ආයතන හැට කියනවා අජ්ජත්. අජ්ජත් ආයතන මොනවද ඇහුවොත් කියන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මනස. බහිද්ද ආයතන මොනවද ඇහුවොත්? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. නේද? එතකොට අජ්ජත් ටික තමන්ගේ පැත්තේදී හැ කනනාසේ දිව ශරීරය කියන ඒවා තමන්ගේද අනුන්ගේද තමන් අපිට ණයට ඉල්ල ගන්න පුළුවන් දේවල් ඔයගේ ඇහැ ටිකකට දෙන්න මම බලලා දෙනවා ඔයගේ කන ටිකකට දෙන්න මම බලලා අහලා ඉල්ලා අපෝ එහෙම පුළුවන්ද නැහැ එතකට මේ තමන්ගේ ශරීරේම තියනවා කියලා හිතන ටිකට අපි කියනවා අජ්ජ තමන්ගේ ශරීරේ යන හැමතැනම ඔක අරන් යන්නේ ශරීරේ තියලා යන්නේ නැහැ නේ කොහෙවත් නේ පර්ස් එක නම් හැමතක වෙලා හරියන්න පුළුවන් ශරීරේ හැමතක වෙලා යන්න පුළුවන් අජ්ජත් ටික අරගෙනමයි යන තැනකට යන්නේ මෙල් දැන් පුළුවන් අජ්ජත් හොයාගන්න යන හැමතැනකම ගෙනියන ටිකට කියනවා අජ්ජත් අජ්ජත් තියෙන ටික තියෙන තැනට කියනවා මෙතන දැන් මෙතන කියන්නේ කොතනද තමන් වාඩි වෙලා ඉන්න තැන නේද ගෙදර ගියාම මෙතන කියන්නේ ඒක දැන් මෙතන තමන් වාඩි වෙලා ඉන්න දැන් ගෙදරට කියන්නේ මොකද්ද එතන නැත්නම් අතන මෙතන කියන්නේ ඇයි මෙතන කියන්නේ අජ්ජත් ටික එතන නැති නිසා ඔය අජ්ජත් ටික දෙන්න අරන් ගියොත් එහෙම දැන් අතන මෙතන වෙනවා මෙල් අජ්ජත් කියන ටික තියෙන තැනට අපි මෙතන කියනවා ඇයි? ඔය නැති තැන අතන. හරි. එහෙම නේද? අවන් තේරෙනවද අජ්ජත් කියන්නේ? ඉතින් තමන්ම තමයි අජ්ජත් හදාගන්නේ. එතකොට අපේ අජ්ජත් ආයතන ටික කියන්නේ මේ ශරීරයට අයිති ටික. නේද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය තමන්ගේ ශරීරයේ ටිකට කියනවා අජ්ජත් කියලා. ඒකට අයිති නැති ඒවට බහිද්ද නේද? ඉතින් ඕක තමන් හිතන විදිහට අඩු වැඩි වෙනවා ඔය අජ්ජත්ත කෑලි. ගොඩක් අයිති කරගන්න ඕන වගේ අජ්ජත්ත වැඩි. දැන් ඇඳුම් ටිකක් පෙරවගත්තාම ඇඳුම් ටිකක් අජ්ජත්ත නේද? සමහරු දැන් මාලයක් දාගත්තහන් ඒකත් අජ්ජත්ත වෙයි. ඔරලෝසුවක් දාගත්තහන් ඕකත් අජ්ජත්ත කරගන්න. මේකට තේරෙන්නේ නැහැ. දතක් එහෙම දාගන්න. දැන් ඒක අජ්ජත්තද බහිද්ද? දැන් පස්සේ අජ්ජත්ත වෙනවා. සමහරු ඒ රත්තරන් දත් එහෙම දාගන්න. අජ්ජත්ත කරගන්න. නේද? කකුලේ දාන නේද යකඩට ඇවිල්ලා දාන හිස දාන දැම්මට පස්සේ යකඩට ඇවිල්ලත් අජ්ජත් නේද? හාර්ට් ඔපරේෂන් එකක් කරලා අර මොකද්ද බස්සනවා ඇවිල්ලත් දාන දැම්මට පස්සේ ඒක ඇවිල්ලත් අජ්ජත්. දැන් පේනවා නේද ඔය අජ්ජත්ත කියලා අපිට වෙන් කරන්න බෑ. මොකද තමන් තමයි ඔක හදාගන්නේ. ඈ ඉතින් තමන් හදාගත්තු තැනින් පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. වෙනම ගිහින් හොයන්න ඕනේ නැහැ අජ්ජත්ත මොකද්ද බහිද්ද මොකද්ද කියලා. තමන්ට දැනට හිතෙනවා නම් මේක අජ්ජත්ත කියලා. කන්නාඩිය අජ්ජත්තද බහිද්ද? ඩාගෙන ඉන්නකොට අජ්ජත්ත මේ දෙවිදින් තිබ්බහම ඒ කියන්න පුළුවන්ද? දැන් කන්නාඩිය අජ්ජත්තද බහිද්දද කියන්නේ? එළවකට අජ්ජත්ත එළවකට බහිද්ද. දැන් නිකමට හිතන්න දැන් නිය පොත්තක් ඇඟිල්ලේ තියනකොට අජ්ජත්ත. අපි කෑල්ලක් කපලා අයින් කරාම මේ කෑල්ල බහිද්ද. ඒකම නිය පොත්ත. කපන්න පොත්තකට කලින් අජ්ජත්ත කියනවා ගැපුවට පස්සේ බහිද්ද කියනවා. නේද? දැන් තේරෙනවද මේක එහෙම හරියටම වෙන් කරලා කියන්න අමාරු දෙයක්. Tamange ප්‍රඥාව අනුව එක එක වෙලාවට ඔබ ඒ ගන්න විදිය වෙනස් වෙනවා ප්‍රඥා මට්ටම. තේරෙනා නේද? එහෙනම් ඉතින් ඕක අජ්ජත්තද බහිද්දද කියලා තර්ක කර කර ඉන්න නෙමෙයි. අජ්ජත්ත වේවා බහිද්ද වේවා බුදුරජාණන් වහන්සේ කරන්න වැඩක් වෙන්නේ. හත්ද වැඩි ඒක ඇත්ත දකින්න ඕන නම් කරන්න වැඩක් වෙනවා. කාය පස්සන ඉතින් අජ්ජත්තං ආකාය කානුපස්සී විහෙරති බහිද්දවා කාය කානුපස්සී විහෙරති. ඒක අජ්ජත්ත උනත් කරන්න තියෙන කායනුපස්සනා බහිද්ද උනත් කරන්න තියෙන කායනුපස්සනා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ අජ්ජත්ත බහිද්දද කියලා. එතන තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. අජ්ජත්ත හරි බහිද්ද හරි රූපයක් තියෙනවා නම් කරන්න වැඩක් තියෙනවා. ඇත්ත දකින්න ඕන. මොකද්ද කායනුපස්සන? කොහොමද කායනුපස්සන කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙත. නේද? ඒක හටගත්තේ කොහොමද කියලා දකිමින් ඉන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙත. නේද? දැන් Taman දන්න ඕන රූපයක් ඕකට ගන්න පුළුවන්. තමන් දන්න ඕනම රූපය. ඇයි රූපයක් කියන්නේ අජ්ජත් හරි බහිද්ද හරි දෙයක් නේද? ඒ දෙයක් කියන එක තමයි කයක් කියන්නේ. හරි දෙයක්. දෙයක් කියනවා කයක්. හරි. තර කය කියන්නේ මේ පණ තියෙන ඒවා විතරක් වෙන්න ඕනේ නැහැ. පණ නැති දේවලුත් කයක්ම තමයි. දැන් හුස්ම කියන්නේ මේ මේ හුලඟක් නේද? ඉහළ යනකොට ආස්වාසේ හුලඟ, ඒක පහළ යනකොට ශ්වාස. දැන් මේ හුලඟ පණ තියෙන දෙයක්ද නැද්ද? දැන් හුස්ම කියන්නේ හුලකේ කොටසක් නේ. නහයෙන් ඉහළට යනකොට ආස්වාද වෙනවා නේද? පහළට යනකොට ප්‍රාස්වාද. ඒ හුලකේ කොටසකට නේද ආස්වාද ප්‍රාස්වාද කියන්නේ? ඒ හුලකට පණ තියනවද නැද්ද? දැන් ඔය ෆෑන් එකෙන් ඇවිල්ලා වදින්නේ හුලඟක් නේ. ඒකට පණ. නහයෙන් ඇතුළට එනකොට දැන් ටිකක් සැකයි. ඒක ඔක පණ තිබුණාද නැද්ද කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ. දැන් දෙයක් කරලා ගන්නවනේ. දෙයක් කියලා පණවනවනේ. මොනවද උදේ? නේ අන්න ඕන කය. හුස්ම කය කියලා කියන්න පුළුවන්. ආස්වාස කය. ප්‍රාස්වාස කය. ඇයි මොන හරි දෙයක් ස්වභාවයක් කියලා අපි පිළියර. බාර. පණවන්න. ඒක පිළියර නේ. නේද? එතකොට ඒ දෙයක් තියෙනවා නම් අර කයක් තියෙනවා. හරි? දැන් ඒ කයේ කයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩක් කියනවා. කයේ කායනුපස්සී විහෙරති. ඒ කයෙහි කායනුපස්සී විහෙරති වෙන්නේ. කොහොමද කායනුපස්සී වෙන්නේ? ඒක හඩගත්තේ කොහොමද කියලා බලන්න. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නමුත් තමයි වැඩේ. ඇයි මේ සමුදේ බලන්න කියලා තියෙන්නේ? මේක ඇත්ත දකින්න. තිරිසිඳ දකින්න. ඇයි අපිට ඇත්ත දකින්න කියන්නේ? අපි ඇත්ත දැකලා තියෙන හින්දාද නැති හින්දාද? නැති. සාවනෝග පිළිගන්න ඕනේ. ලෝකයා කය කියන මට්ටම ඇත්ත ඇති හැටි නෙවෙයි. සාමාන්‍ය ලෝකයා ඒ දෙයක් කියන එක කයක් කියන එක නැත්නම් රූපයක් කියන එක ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් පෙන්නනවා. ඇත්ත දකින්න ඕන නම් මෙන්න මේ විදිහට කරා. ඒකට තමයි කායනුපස්සනාව කියන්නේ. නේද? දැන් රූපයේ ඇත්ත දන්නවා නම්, කයෙහි ඇත්ත දන්නවා නම් කායනුපස්සනාව කරන්න ඕනේ නැහැ. එහෙම නෑ හිතන එහෙනම් මං කායන වස්නා කරන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒ හිතන්නේ මෝඩකමයි. දැන් බුදුරජාණන් වහන්සේ දෙන්නා මේක පෙරණ ඇසු විරු දහම. අපි දන්න දහම වෙන්න බෑ. දැනට දන්න ටික වෙන්න බෑ. නේද? මේ පෙරණ ඇසු විරු ඇත්ත දකින්න ඕන නම් වැඩ පිළිවෙලක් වෙන්න. කන්ද කයක් තියනවා නම් කායනුපස්සී නේ. මේක තමයි එකම මාර්ගය කියනවා සත්‍යවාදී විසුද්ධිය පිණිස, නිවන පිණිස. දුකෙන් මිදෙන්න නම් තියෙන එකම වැඩ පිළිවෙල මොකද්ද? කයක් තියනවා නම් කායනුපස්සී. ඒදේ තියන කය නේද අපි අජ්‍යත්ත බහිද්ද කියලා බෙදාගෙන තියෙන්නේ. මොකක් හරි අපි තියනවා කියලා දැනගන්න කය නේද ඕක අජ්‍යත්තද බහිද්දද කියලා වෙන් කරන්නේ නේද? ඉතින් ඒ වෙන් කරගත්තු කය කයක් තියෙන හින්දානේ වෙන් කළේ. එතකොට බලන්න කියනවා ඒ කය හටගත්තේ කොහොමද? සමුදය ධම්මානුපස්සී වෙන්න කියලා නේද? දැන් අපි තියෙන කයට සිද්ධ වෙන දේවල් බල බලා හිටියට සමුදය පේනවද? තියෙන කයට සිද්ධ වෙන දේ බලන් හිටියට කය හටගත්තේ කොහොමද කියලා පේනවද? නැහැ. පේන්න විදිහක් නැහැ. දැන් ඔන්න බල්ලෙක් වතුරට එදේ. ඌ වතුරට පුරනවා. ඇයි පුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනනේ. එතකොට බල්ලාගේ මානසිකත්වයට තව බල්ලෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. එන උට කයක් පිටලාද නැද්ද? බාහිර කය. බාහිර බල්ලෙක් කියන දෙයක් පිටලා උපිලි අරන් නේද? දැන් ඔන්න ඌ ඒ බහිද්ද කය. වතුරේ ඉන්න බල්ලා. උන්ට බහිද්ද කයක් නේ. එළියේ බල්ලෙක් ඉන්නවා. කියන මත්ත. දැන් ඌ ඒකේ ඇත්ත බලන්න කියලා එක විදිහක් තමයි ඒ බල්ලා කරන දේවල් දිහා බලන්නේ. ඌ ගුරනවා, වර්ගවනනවා, ඈ ඒකේ ඒක. තව ටිකක් අවුරුද්දක් විතර බලන් හිටියොත් ඌ වයසට යනවා. ලෙඩ වෙනවා. කොහොමද කියන්නේ? මේ දැන් බල්ලට සිද්ධ වෙන දේවල් බලන් ඉන්නවා. බාහිර කයට සිද්ධ වෙන දේවල් බලන් ඉන්නවා. ඒක සිද්ධ වෙන දේවල් බලන් හිටියා කියන එකයි හටගත්ත හැටි බලනවා කියන එකයි එකක්ද?
දෙකක්.
අන්නවකට ඒක. එතකොට එළියේ තියෙන රූපයකට සිද්ධ වෙන දේවල් ටික බලන් ඉන්න එකයි සමුදේ ධම්මානුපස්සී වෙන එකයි දෙක. හටගත්තේ කොහොමද කියලා බලන්න. නේද? එහෙනම් අපි හුස්ම දිහා බලන් ඉන්න එකයි හුස්ම හටගත්තේ කොහොමද කියලා බලන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලා දිහා බලන් ඉන්නවා. ඌට වෙන්නේ මොනවද කියලා? මේ වෙන්නේ මොනවද කියලා බලන් ඉන්න එකයි බල්ලා හටගත්තේ කොහොමද කියලා බලන එකයි දෙක. යාතිද? නේද? බල්ලා ඔක කළොත් නම් යාති දෙනවා. අපි ඕක කළොත් හුස්මට වෙන්නේ මොනවද කියලා බලන්න. දැන් මෙච්චර කල් ගතේ ඕකනේ. තියෙන හුස්මට වෙන්නේ මොනවද කියලා බලන්න. නහය හැපෙන හුස්මට වෙන්නේ මොනවද කියලා නේ බලන් හිටියේ. දැන් බුදුහාමුදුරෝ කායපස්සනාව කියන්නේ ඒකද? සමුදය ධම්මානුපස්සී වුණත් තමයි කායනුපස්සනාව. නේද? අපි කරන්නේ මොකක්ද? හුස්ම දිහා බලන් ඉන්න. ඔබට වෙන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ ටික පේනවා. ඉතින් බලන් ඉන්නකොට ලක්ෂණ ටික පේනවා. දිගයි කියලා පේනවා, කොටයි කියලා පේනවා. නේද? ඇති වෙනවා නැති වෙනවා කියලා පේනවා. වෙනස් වෙනවා කියලා පේනවා. සෙයුම් වෙනවා කියලා පේනවා. නේද? දැන් මේ ලක්ෂණ ටික පේන්නේ තියෙන හුස්මකද නැද්ද? තියෙන හුස්ම. අනෝගත් හුස්ම. දැන් වතුරේ ඉන්න බල්ලාගේ ලක්ෂණ ටික හොයනවා. මේ බල්ලා මොන වගේද? ඌ සිල්වත් බල්ලෙක්ද, හොරෙක්ද, සැර බල්ලෙක්ද? යාළු කරගන්න හොඳද, පුරලා ඉලවන්න ඕනද? නේද? එහෙම නැත්තම් බලනවා ඔය බල්ලා හැදුනේ කොහොමද? ඔය බල්ලාගේ කොටස් ටික වෙන් කරලා බලනවා ඌ හැදුනේ කොහොමද කියලා. මොනවාද? සම්මස්න අර එකට නිදුළු අරෝ මේවා තියෙනවා. ඒ ටිකෙන් තමයි බල්ලා හැදිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. බල්ලෙක් නේ ඉන්නේ. නේද? ඔගේ ශරීරේ කොටස් කරලා බලන්න පුළුවන් නා. මෙතන දෙතිස් කුණුප ගොඩක් ඉන්නේ. ඉකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි, දුම් වෙලා යනවා, නරක් වෙලා යනවා, පමුව ගන්නවා. ඈ?
ඒලා
ඉන්න බල්ලගේ බලන තියෙන කයේනේ බලන්න කියලා තියෙන්නේ. හරියද? කයක් තියෙනවනේ, ඒකේ බලනවා විස්තර නේද? අපේ ශරීරයක් තියෙනා නම් බලනවා මේ ශරීරය හැදිලා තියෙනා කේස් ලෝමීය දස්සම්මස්නාර ඕපිලිකුලයි උදන්දයි අසුබයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. නේද? ඒ ටික බලලා මදි නම් තව ටිකක් බලමු. කෙස්ලොම් නියදත් කියලා නේ. ජාතිය නෙවෙයි ඔය තියෙන්නේ. සතර මහා ධාතු ගොඩක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ඔන්න තව මන්ත්‍රයකට. නේද? නැත්තම් රූප කලාප ගොඩක් කොයිද? දැන් බල්ලා ওই භාවනාව කළොත් එහෙම අර ඉන්න වතුරේ ඉන්න බල්ලා කෙස්ලොම් නියදත් වල ඉන්නේ ඌ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වේ කියලා කියනවා. ටිකක් වැඩිපුර භාවනාව. වතුරේ ඉන්න බල්ලා හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්නම් රූප කලාපවල. ඒ කලාප ඇති වෙනවා නැති වෙනවා. චිත්තක්ෂණ 17. බල්ලා හදට භාවනා කරනවා. අපිත් ඉතින් ඔය තේන ශරීරයක් අල්ලගෙන ඔය ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොමියදත් වලින්. කෙස්ලොමියදත් කියන්නේ බොරුවක්. ඔතන තියෙන සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ වෙන් කරන්න බැරි එකකින් එකක් වෙන් කරන්න බැරි රූප කලාප ගොඩක්. ඒවයි ආයසේ චිත්තක්ෂණ 17යි. නැති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා කියලා බලන්න. බල්ලත් ඔය වැඩේ කරනවා. අපි කරන භාවනාව කරනවා. දැන් ඇත්ත අවබෝධ වුණොත්ද පුදුම වෙන්න ඕන අවබෝධ නොවුනොත්. අවබෝධ වුණොත් තමයි පුදුම වෙන්නේ. මඟ බල ලැබුණොත් තමයි පුදුම වෙන්නේ. නැව ලැබුණාද? ඇයි? සමුදයක් බැලුවා. බුදුහාමුදුරුවනේ සමුදේ ධම්මානුපස්සී. ඉතින් අපි සමුදේ බැලුවා. හැදුනේ කොහොමද කියලා බැලුවා. ඔන්න දැන් අඩු අපි. අවබෝධ නොවෙනවා කොහේ හරි වැරදිලා තියෙනවා. දහමට නොගැලපෙන්න ඕන. නොගැලපුණේ කොතන? බුදුහාමුදුරුවෝ සමුදේ බලන්න කිව්වේ බාහිරෙන්ද තමන් තුලින්? තමන් තුලින්. දැන් අපි සමුදේ හොයලා තියෙන්නේ බාහිරෙන්ද තමන් තුලින්? මේ එළියේ තියෙන දේ එළියේ තියෙන දේවල් වලින්ම සමුදේ එන්නේ. එළියේ බල්ලෙක් ඉන්නා ඌ හැදලා තියෙන්නේ කෙස්ලොම් නියදත්. ඒවා තියෙන්නේ කොහෙද? ඒවා තියෙන්නේ එතන බාහිරේ. ඒ ලෝකයයි සමුදේයි හෙව්වේ Taman තුලින්ද බාහිරේ? බාහිරේ. එහෙම නැත්තම් කෙස්ලොම් නියදත් නිවේයි තියෙන්නේ ඔය සතර මහා ධාතු. දැන් සතර මහා ධාතු කියන සමුදේ තියෙන්නේ Taman තුලද එළියේද? නේ සමුදේ බැලුවා තමයි. හැබැයි තාම සමුදේ බැලුවේ ලෝකෙට අයිති විදිහට. නේ ලෝකෙන් එතර වෙන විදිහ නෙවෙයි. ලෝකෙන් එතර වෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. බාහිරෙන් ඕක හොයන තාක්කල් ඇත්ත දකින්න බෑ. ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයේ කවදාවත් බාහිරෙන් හොයලා දකින්න බෑ. ඒක දකින්න ඕන තමන් තුලින්. බබයක් පමණ ශරීරය තුලින්. මේම දේශනාවක් තියෙනව නේද? ඔය තියෙන. රෝහිතස්ස සූත්‍රය. ත්‍රිපිටකේ වා රෝහිතස්ස සූත්‍රය. ඔතන බාහිරෙන් හොයන තාක්කල් ඇත්ත දකින්න නම් දැන්. හැබැයි යම් කිසි අවබෝධයක් එනවා නැතුව නේ. යම් කිසි කෙලෙස් තුනීමක් වෙනවා. දැන් බල්ලා තරහ අරන් වතුරට පුර පුරා ඉන්නවා. දැන් ඌ බලනවා ඔය බල්ලෙක් කියලා කිව්වට ඔතන තියෙන කෙස්ලොම් නියදත් ගොඩක්. දැන් ඌගේ තරහ අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඇලිගීමක් තිබුණා නම් ඒක අඩු වෙනවා. රාගයක් ද්වේෂයක් තිබුණා නම් ඒක අඩු වෙනවා. නේද? ඔක සතර මහා ධාතු ගොඩක් කියලා බැලුවොත් තව ටිකක් ඕක අඩු වෙනවා. ඊට පස්සේ ගුරන්නේ නැහැ. නේද? සතර මහා ධාතු වල මොකටද ගුරන්නේ? ඇතිලා නැති වෙන රූප කලාප වල ගුරලා වැඩක් තියෙනවා. කියලා පිළිම නවත්තා. හරි. එද මොනවා දුරු වෙන්නේ? රාග ද්වේෂ. නැත්නම් ලෝභ ද්වේෂ. මෝහය. මුලාව එහෙම්මම තියෙනවා නේද? මුලාව එහෙම්මම තියෙනවා. ඒතර බුදු කෙනෙක් පෙන්වන්නේ මේ මුලාව දුරු කරන මාර්ගය. මෝහය දුරු කරන මාර්ගය. ලෝභ දේශ තුනී කරගන්න විදි ගොඩක් තියෙනවා. අන්දරම කේන්ති ගියහම වතුර එකක් දාගත්තත් තරහ අඩු කරගන්න පුළුවන්. බල්ලට වතුර එකක් ගහන්න රණ්ඩු වෙනවා. අපි ගත්තෝ කරගන්න පුළුවන්. මොදට තරහ ගියහම බාහිර අපට ගිහිල්ලා නා ගන්න. නාගෙන ඉන්න බලන්න ආයි බණීද කියලා. ඒ බල්ලට දෙන දඬුවම තවන්තත්. ඒ තරහ තුනී කරන ක්‍රම ලෝකේ තියෙනවා. හැබැයි එහෙම තුනී කළාට ආයේ තරහ නොයයි කියන්න පුළුවන්ද? බැහැ. ඇයි? මුලාව දුරු වුණේ නැහැ. වතුරේ ඔබලා තිබ්බොත් මැරෙන ගන්නේ තමන්ව තමයි ඔබා ගන්න ඕනේ. අපි අද අනුන්ගේ තරහ අඩු කරන්න තමයි. එතකොට දැන් ඔන්න තේරුම් ගන්න ලෝකෙට අයිති ක්‍රම තියෙනවා. කෙලෙස් තුනී කරන යටපත් කරන ඒ වයින් ඇලීම් ගැටි තුනී කරගන්න පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. හැබැයි ඒව නැවත මතුවෙන එක නැති වෙන්නේ නැහැ. ඇයි හේතුව? මෝහය දුරු වෙලා නැහැ, මුලාව දුරුන්නේ නැහැ. බුදු කෙනෙක් පෙන්වන්නේ මේ මෝහය දුරු කරන විදිහ. මෝහය දුරු කළොත් ආයේ මතුවෙන්නේ නැහැ. නේද? බල්ලා තේරුම් ගත්තොත් ඔතන වෙලා තියෙන මුලාව, වතුරට ඉබෙනකොට තියෙන මුලාව තේරුම් ගත්තොත් කවදා හරි ඊට පස්සේ ආයේ කවදාවත් තරහ ගන්නේ වතුරේ බල්ලෙක් නැහැ. ඇයි? වතුරේ බල්ලෙක් ඊට පස්සේ උපදින්නේ තේරුම් ගත්තට පස්සේ. මෝහය දුරු වුණාට පස්සේ ආයේ වතුරේ බල්ලෙ උපදින්නේ නැහැ. ඉපදීම නැති කළොත් රාගදේශ ඇති වෙයිද? නැහැ. ඉපැද්දුවක් නේද තරහ නැන්නේ? වතුරේ බල්ලෙ ඉපැද්දුවක් නේද පුරන්නේ? ඉපැද්දුවේ නැත්තම් එයාට ආයේ රාගදේශ දුරු කරන්න කියලා දෙයක් තියෙයිද? නැහැ. අන්න ඔකයි මෝහය කැඩුවොත් තියෙන වෙනස. බල්ලා ඉන්නවා තරහ ගන්න එපා කියලා මොකක් හරි ක්‍රමයකට යටපත් කළොත් ආයේ මතුවේ. නෑ, ඒක తాවකාලික යටපත් කිරීමක් විතරයි. ඒ తాවකාලික යටපත් කිරීමට කියනවා තදංග වශයෙන් නිෂ්කම්බන වශයෙන් කෙලස් යටපත් කරනවා. සමුච්ඡේද වශයෙන් නිවි. සමුච්ඡේද වශයෙන් යටපත් කළොත් යටපත් නෙවෙයි ඒක, කඩලා දානවා. ආයේ මතුවෙන්න බෑ. එහෙම වෙන්නේ මෝහය දුරු වුණොත් විතරයි, මුලාව දුරු වුණොත් විතරයි, ප්‍රඥාව පහළ වුණොත් විතරයි. අනිත් ඒවා අපිට දාන්න වෙනවා පූර්ව ප්‍රතිපදාව. යටපත් කරගන්නවා මොකක් සඳහාද? ආර්ය ප්‍රතිපදාව සඳහා. එහෙනම් රූපයක් තියනවා කියලා බාර අරගෙන ඒක ගැන හොයන ඔක්කොම පූර්ව ප්‍රතිපදාව. බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන කරන භාවනා ටික තියෙනවානේ, ඒ ටික ඔක්කොම කෙලෙස් යටපත් කරන පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාව වෙන්නේ ඔය බල්ලා හටගත්තේ කොහොමද කියලා තමන් තුලින් බලන එක නේද? ඔය බල්ලෙක් ඉපදුනේ කොහොමද කියලා තමන් තුලින් බලන්න පටන් ගත්ත දවසට ඔන්න ආර්ය ප්‍රතිපදාව පටන් ගන්නවා. මුලාව දුරු වෙන ප්‍රතිපදාව පටන් ගන්නවා. ආර්ය ප්‍රතිපදාවට එන්න ලෝකයයි සමුදයයි තමන් තුලින් බලන්න පටන් ගන්න ඕන. එතකන් මොන භාවනාව කළා? පූර්ව ප්‍රතිපදාව. ලෝකෙට අයිති ප්‍රතිපදාව. ඒක නරක නෙවෙයි, ඒක හොඳයි. භාවනා නොකර ඉන්නවට වඩා පූර්ව ප්‍රතිපදාව හරි වටිනවා. හැබැයි ඒක ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. නේද? මගපල ලැබෙන ප්‍රතිපදාව නෙවෙයි. බුදු කෙනෙක් දේශනා කරපු ප්‍රතිපදාවට ඇවිත්ලා නෑ තව. ඒකට ඉන්න පරිසරය සකස් කරනවා විතරයි. නේද? එහෙනම් තේරුම් ගන්න, තියෙන රූපේ හැදිලා තියෙන සතර මහා ධාතුවෙන් කියලා බලන එක තාම ලෝකෙට අයිතිද නැහැ? අයිති. පූර්ව ඔය සතර මහා ධාතුව වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියලා බලන එකත් එළියේ තියෙන දේ ලක්ෂණ ටික බලනවානේ. බාහිරේනේ බලන්නේ. තමන් තුලින් නෙවෙයිනේ. එනවා ඒක පූර්ව ප්‍රතිපදාව. ඒක ආර්ය ප්‍රතිපදාව වෙන්නේ නැහැ. ධහමට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒකත් බුද්ධ දේශනාව. ඔය ටික කරන්න ගියපු එකක් බුද්ධ දේශනා. බුද්ධ දේශනා නෙවෙයි කියනවා නෙවෙයි. ශරීරයක් තියනවා නම් ඒක හැදුණ හැටි බලන්න දෙතිස් කුණුප විදියට ටෙස්ලොම්නියද සම්මස්නාර මේවා පිළිකුලයි දුගඳයි සුභයි සාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය බුද්ධ දේශනා. බුද්ධ දේශනාවි තියනවා, පූර්ව ප්‍රතිපදාවක් තියනවා, ආර්ය ප්‍රතිපදාවක් තියනවා. අයිය තේරුණා. පූර්ව ප්‍රතිපදාවෙන් කෙලෙස් තුනී කරගත්ත මනසකට ආර්ය ප්‍රතිපදාවට එන්න පුළුවන්. හැබැයි අපි පූර්ව ප්‍රතිපදාව කර කර ආර්ය ප්‍රතිපදාව කියලා හිතාගෙන හිටියොත් ආර්ය ප්‍රතිපදාව පටන් ගන්නවා නැහැ. මේ ඔන්න ඔක හොඳට තමන් තේරුම් ගන්නවා. එතකොට ලෝකෙට අයිති ප්‍රතිපදාවයි ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාවයි මොකක්ද කියලා දැනගන්න. එතකොට ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාව දැනගත්තා කියන්නේ සම්මාදිට්ඨියක් එනවා. ලෝකෙන් එතර වෙන මාර්ගය මේකයි කියලා දැනගන්නේ සම්මාදිට්ඨියකින්. ඒ සම්මාදිට්ඨියට තමයි කියන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය දකින සම්මාදිට්ඨිය. ඊට කලින් සම්මාදිට්ඨියක් තියෙනවා මේ කර්මඵල ගැන. පව්පින් ගැන තියෙන සම්මාදිට්ඨිය. ඒ අපි පව් සිද්ධ වෙනවා කියලා හිතන ටික යටපත් කරගන්න වැඩ පිළිවෙලක් යදෙනවානේ. තරහ ගන්න එකෙන් පව් සිද්ධ වෙනවා. ඒ නිසා අර පූර්ව ප්‍රතිපදාව වඩලා තරහ යන එක අඩු කරගන්න. ඇලීමෙන් රාගයෙන් පව් සිද්ධ වෙනවා. එහෙනම් පූර්ව ප්‍රතිපදාව වඩලා ඒක යටපත් කරගන්න. එතකොට ඇයි පවට බයයි? ආයෙ දුක් විඳින්න යනවා නේ, විපාකයි නේ. මේ පුළුවන් තරම් පින් කරන්න. මේ කෙනෙක් ඉන්නවා නම් කන්න ටිකක් දෙන්න. නේද? බල්ලෙක් ඉන්නවා නම් ඌට කෑම ටිකක් දෙන්න. බුර බුරා එලවන්න හදන්න එපා. කියලා ඔන්න බල්ලට දැන් නුවණක් එනවා. ඌට බුරන්න හොඳ නැහැ, ඌට කන්න ටිකක් දෙන්න. මෛත්‍රිය වඩන්න. තරහට ගන්න. එතකොට මොකද වෙන්නේ? තරහෙන් කරපු අකුසල් ටික අඩු වෙලා දානෙන් පින් සිද්ධ වෙනවා. දැන් අපාය යන්න තිබුණ එක දිව්‍ය ලෝක යන පැත්තට හරව ගන්න. එහෙම පුළුවන්. ඒක කරන්න කියලා තියෙන්නේ බුදුහන්දුර එපා කියලා නැහැ. කරන්න කියලා. එතකොට ඒක කම්මස්ස කතා සම්මාදිතේ ඒක පූර්ව ප්‍රතිපදාව. හැබැයි ඒක කළා කියලා ලෝකෙන් විතර වෙයි. නෑ. දුකෙන් එතර වෙයි. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. ලෝකේ යන ගමන නම් යහපත් කරගන්න පුළුවන්. එතකොට ඒ කම්මස්සකතා සම්මාදිට්ඨිය කර්මඵල ගැන විශ්වාසයක්. චතුරාර්ය සත්‍ය දකින්න පටන් ගත්තොත් විතරයි මගඵල ලබන්න පුළුවන්. මගඵල කියන්නේ ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර ඵල. නේද? එතන ලෝකෝත්තර මාර්ගය පටන් ගන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එන්න ඕනේ. චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය දැනගන්න සම්මාදිට්ඨිය. දැන් හිතයි ඉතින් අපි චතුරාර්ය සත්‍ය දන්නවනේ එහෙනම් සම්මාදිට්ඨිය තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියයි කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. සතර ඥානෙ ආවොත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. තාම දැන් තමන් ඉන්න තැන හොයන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං. දුක්ඛේ ඥානං මගේ ඥානං කියන තත්ත්වෙට තාම ආවද නැහැ. දුක්ඛේ ඥානයට වන්දනා කරන්න නම් පුළුවන්. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං. මල් පූජා කර කර ඒකට වන්දනා කර කර ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ওই ඥාන හතර ඇති වුණොත් කෙනෙකුට සම්මාදිට්ඨිය එනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං ආවොත් සම්මාදිට්ඨිය එනවා. සම්මාදිට්ඨිය දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. කියන්නේ ලෝකෙන් එතර වෙන දැක්ම. ලෝකෙට අහු වෙන්නේ කොහොමද? ලෝකෙන් එතර වෙන්නේ කොහොමද කියලා ඔන්න දැනගන්නවා. ඒක දැනගත්තා කියන්නේ එතර වුණාද? නැහැ. එතර වෙන්න මාර්ගය පටන් ගන්න සුදුසුකම ලබන. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්න සුදුසුකම ලැබෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තිබුණොත් නේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු අංග ටික වැඩි උපදි. සම්මාදිට්ඨිය නැත්තම් ඉතුරු මාර්ගාංග උපදින්න බෑ. මාර්ගයේ උපදින්න බෑ. මොන මාර්ගෙද? ලෝකයෙන් එතර වෙන මාර්ගය. මේ මුලින්ම කියන්නේ සෝවාන් මාර්ගය. ලෝකයෙන් එතර වෙන පළවෙනි ඵලයනේ සෝවාන් ඵලය. එතකොට සෝවාන් වෙන්න තියෙන මාර්ගයේ උපද්ද ගන්න නම් සම්මාදිට්ඨිය ඇති කර ගන්න. නේ? සම්මාදිට්ඨිය නැත්තම් සෝවාන් වෙන්න පුළුවන් වෙයි. එන්න බෑ. ඒක අර අඟෙන් කිරි දෝනවා වගේ වැඩක්. භාවනා කරන්න පුළුවන්. දර්ශනා කරනවා කියලා කියන්න පුළුවන්. හරි. සම්මාදිට්ඨිය එනකන් මේ දහමට අනුව නම්, බුද්ධ දේශනාවට අනුව නම් මගඵල ලැබෙන්න විදිහක් ඇස්සලා කිව්වේ එහෙම කරලා මේ අවබෝධ වුණොත් තමයි පුදුම වෙන්නේ. නැහොන අවබෝධ නොවුණාට පුදුම වෙන්න අවශ්‍ය නැහැ. මම මෙච්චර කල් භාවනා කළා තාම මගඵලයක් නැහැ කියුවට පුදුම වෙන්න එපා. සම්මාදිට්ඨිය නැත්තම්. අපි බලන්න ඕන සම්මාදිට්ඨිය ඇති කරගන්න නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං ඇති කරගන්න. එළියේ තියෙන දේ ඇදිලා තියෙන හැටි බැලුවට, අනිත්‍යයි කියලා බැලුවට, දුකයි කියලා බැලුවට, අනාත්මයි කියලා බැලුවට, වතුරේ ඉන්න බල්ලා ඇදිලා තියෙන හැටි බැලුවට ඌ වෙනස් වෙලා යනවා නැත්තම් මම කැමති නෑ මොකක් හරි විදිහකට බැලුවට අනිත්‍ය හදාගෙන තියෙනවනේ. නිච්ච නැති බෑ. මම ඌට කැමති නෑ. එහෙනම් අනිත්‍යයි. ඔය බල්ල වෙනස් වෙනවා ඒ හින්දා නිත්‍ය. ඔය දෙකෙන්ම ඒ දෙකෙන්ම ජනති භවෙන් අනිත්‍ය එකයි වෙනස් වෙන භවෙන් අනිත්‍ය එකයි. මොකද්ද? වතුරේ ඉන්න බල්ල. ඔය දෙකෙන්ම ඇත්ත අවබෝධ වුණත් නේද පුදුම වෙන්නේ. බල්ල ගොඩ ඉඳන් මෙනෙහි කරන අර බල්ලෙක් කියන ඌ අනිත්‍ය අනිත්‍ය නැත්ද? මගඵල ලැබුණත්ද පුදුම වෙන්න ඕන ලැබුණ නැත්තම්. ලැබුණත් පුදුම. මම ඔකට ඒක. ශරීරයක් තියෙනවා ඔක අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙලා යනවා. මගපල ලැබුණක්ද පුදුමයි නෝන ලැබුණ නැත්තම්ද කියන එක තේරුම් ගන්න. සම්මාදිට්ඨිය එනකොට තේනවා මගපල ලැබුණොත් තමයි පුදුමයි නෝන ওই ලෝකෙට ආйти භාවනාව. ඇත්ත අවබෝධ වුණා තමයි පුදුමයි. මුලාවේ ඉඳන් කරන භාවනාවක් කරනවා. ලෝකෙට අහු වෙලා කරන මෙනෙහි කිරීමක් කරලා ලෝකෙන් එතර වුණා තමයි පුදුමයි. එතර නොවුණට නෙවෙයි. දැන් ඔය ටික කිව්වේ තමන් මේක හොයන්න පුරුදු කරන. ඇත්ත හොයන්න. මන් දන්නේ නැහැ කියලා දැනගත්තේ නැත්නම් හොයන්නේ නැහැ. මන් දන්නවා. මම භාවනා කරලා තියෙනවා. කොහොම දන්නවා? දර්ශන ටික දෙහිරම දන්නවා. දුක්ඛේ ඥානං තියනවා කියලා නිතන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ සත්‍යය දුක්ඛේ අඥානං. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සත්‍යය දුක්ඛේ අඥානං. බුදු වෙන මොහොතේ තමයි මං දුක්ඛේ ඥානං ඇති කරගත්තේ. පෙර නොයසුන් වූ ධර්මතාවය තේරුම් ගන්න. ඊට කලින් නෙවෙයි. දුක්ඛේ ඥානං ඇති උනේ බුද්ධත්වයට ළඟා. ඊට කලින් නෙවෙයි. ඊට කලින් මං මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ගියේ. බුදු වුණාට පස්සේ තමයි දේශනා කරන්න. එන ඊට කලින් දුක්ඛේ ඥානං තිබුණාද? නැහැ. තිබුණා නම් තිබුණේ ඥානෑම තිත තිබුණ දුක්ඛේ ඥානං. අර සතර පෙර නිමිති දකින්නකට කියා දෙනවා. මේ ලෙඩ වෙන එක, වායසට යන එක, මැරෙන එක, දුකයි කියලා ඥානෑමද කියා දෙනවා. ඒතර ඥානෑමති දන්නා දුක්ඛේ ඥානං. ඒක නම් දුක්ඛේ. අපිට තියෙන දුක්ඛේ ඥානං මේ ඥානෑම තියෙන දුක්ඛේ ඥානං. බුදුරජාණන් දුරජයනන් වහන්සේ දෙන්නපු දුක්ඛේ ඥාන නෙවි නේද? හෙඩේන එක දුකයි, වැයතන යන එක දුකයි, මැරෙන එක දුකයි කියලා තියනයි දැන් දුක්ඛේ ඥානය. ඒක මේ ලෝකේ ඕන කෙනෙකුට තියෙන දාමක් ඇහුවත් නැතත් තියෙන ඥාන. ඒක ලෝකෙට අයිති නුවණ නිසා ලෝකෝත්තර ඥානයක් නෙවි. එහෙනම් අපි මේ ලෝකෝත්තර ඥානය හදාගන්නේ කොහොමද කියලා දහමෙන් හොයාගන්නවා. අපිට යමුතුෙන් හොයන්න බෑ. බුද්ධ දේශනාවෙන්ම ඕක හොයාගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාවකින් බුද්ධ දේශනාවෙන් ඕක හොයාගන්න. නේද? දැන් අපි මේ දුක්ඛේ ඥානං ඇති කරගන්න හැටි බලමු. දැන් ලෝකෙට අයිති දුක තියෙනවානේ. දැන් බඩගිනිය වෙලා දුකයි තියෙන්නේ. එම් ටිකක් එහෙම කාලා ඊට පස්සේ අපි බලමු උඩුවන්ද කියලා මේ සතර ඥානය ඇති කරගන්න මොනවද ධහමෙන් හොයා ගන්නවා. මේ නම් විවේකයක් ගන්නකොට විවේකයෙන් පස්සේ ඒක බලන්න කතා කරනවා.